විසර්ජන පනක් කිටුම්පත කාරක සභාවස්ථාව. පළමුුවන උපලේඛනය කෘෂිකර්ම අමාත්‍යංශයේ ශීර්ෂංක 118 281 285 292 වාරිමාර්ග අමාත්‍යංශයේ ශීර්ෂංක 190 280 සහ 282 ධීවර අමාත්‍යංශයේ ශීර්ෂංක 151 සහ 290 සලකා බැලීම පූර්වභාග 9:30 සිට සවස 7 දක්වා කපා හැරීම ගරු රංජිත් මද්වන්දරයන්
කොල්කතා නායකතුමනි 2023 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභාව අවස්ථාවේ අද විවාදනය ගන්න අමාත්‍යංශය ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු සහ ආයතනවලින් අදාළ අංක 118 281 285 292 198 282 150 සහ 290 අරණ වැය ශීර්ෂාංගේ සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන් සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අපි මෙතන රුපියල් 10කින් මේ කපාහරණ විද සම්ප්‍රදාය අනුව තමුන්නාසලගේ ආණ්ඩුව මේ ආණ්ඩුව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් බිලියන 23.5ක් ගිය අවුරුද්දට වැඩිය අඩුවෙන් දීලා තියෙනවා. පහුගිය අවුරුද්දේ කෘෂිකර්ම අමාත්‍යංශයේ බිලියන 138.5යි සමස්ත පවුල් 24 ලක්ෂයක් වෙන ගොවියන්ගෙන් මේ සැරේ 138 115ක් කරලා තියෙනවා. පාරවල් වලට මහා මාර්ග වලට බිලියන 66ක් වැඩි කරලා තියෙනවා. මේ වෙලාවේ පාරවල් හදන වෙලාවක් නෙවෙයි, වැටිලා ඉන්න ගොවියව නැගිටවන්න ඕන වෙලාවක්. ආරක්ෂක අමාත්‍යංශයටත් බිලියන 66ක් වැඩි කරලා තියෙනවා. රටේ ආරක්ෂාව තිබිය යුතුයි. නමුත් ආර්ථික අර්බුදයට ලක් වෙලා ඉන්න ගොවියව නැවත නගා හිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. අපි දන්නවා රටක ආරක්ෂාවේ ප්‍රධාන එක තමයි ආහාර සුරක්ෂිතතාව. පහුගිය අවුරුදු 15 අපි දකුණු ආසියාවේ ආහාර සුරක්ෂිතතාවෙන් අපි පළවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. දැන් අපි පල්ලෙහාට බැලලා ලෝක දර්ශකයේ තිබ්බේ 66 මේ ආණ්ඩුව බලයට ආයෙන් පස්සේ අපේ ආහාර සුරක්ෂිතභාවය ලෝක දර්ශකයේ 75ට ඇවිල්ලා තියෙනවා. ලෝකේ අපේ ඉතිහාසයේ පළමුවරට අපේ රොටියා අපේ ගොවියා ආහාර සුරක්ෂිතතාව විනාශ වෙලා තියෙනවා. කතානායකතුමනි, ගොවියන් 95%ක් ඉන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමයි අද මන්ද පෝෂණයේ වැඩිම දිස්ත්‍රික්කය වෙලා තියෙන්නේ. ඇයි හේතුව? ගොවියාගේ වියදම් වැඩි වෙලා තියෙනවා, ආදායම අඩු වෙලා තියෙනවා, තමන්ට ජීවත් වෙන්න මුදල අඩු වෙලා තියෙනවා. උදාහරණයක් විදියට අක්කර දෙකහමාරක හෙක්ටයාර එක කුබරක් සීසාන්න රුපියල් 30,000 2019 අද 70,000ක් යනවා. එදා පෝර ගත්තේ 1,000ට අද 10,000යි පෝර හොන්ඩයක්. වල්නාශක වලට ගියේ 4,000ක් විතරද 20,000ක් විතර යනවා. අස්සැනු නෙලන්න ගියේ 30,000යි හෙක්ටයාර දෙකහමාරටද 70,000යි. හැබැයි මෙහෙම වියදම වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 100කට වැඩියන අද ගොවියා කීරද වී විකුණන්නේ? රුපියල් 90ට අඩුයි, 90ට අඩුයි නිෂ්පාදන වියදමට අඩුවෙන් යන්නේ. ඇයි හේතුව? තමුන්නාසලා මේක අස්සේ හාල් පිටරටින් ගලන තියෙනවා මෙට්‍රික් ටොන් 700,000. මට මතකයි මෙතන නෑ කෘෂිකාර්ම ඇමතුමා, දැන් මාස කීපයකට ඉස්සෙල්ලා කිව්වා අපිට ඕන හාල් ටික අපි නිෂ්පාදනය කරන්න තියෙන ප්‍රශ්නයන් ඇස්වැන්නේ නෝ. නමුත් ඉස්සර ක්‍රමයක් තිබ්බ මේ රටේ වෙළඳ ඇමති හාල් පිට රටින් ගේනකොට කෘෂිකර්ම ඇමති සම්බන්ධ කරගෙන කරන්නේ. මම දන්නේ කෘෂිකර්ම ඇමතිතුමා දන්නවාද කියලා මේ ටොන් 700,000ක් ගෙනලා තියෙනවා. අද වී විකුණා ගන්න බෑ ගොවීන්ට. එක පැත්තකින් ආදායම වැඩි වෙලා වියදම් වැඩි වෙලා අනිත් පැත්තෙන් ආදායම අඩු වෙලා තියෙනවා. අපි අහනවා මේකට මොකද්ද ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග? මේ ගොවියා මෙච්චර වැටලා තියෙද? අන්තිමට අපිට පෝර ටික නැති නිසා වැටුනේ 1946 48 අපි නිදහස ලබනකොට අපිට ඕන හාල් වලින් 135 නිෂ්පාදනය කළා තිබේ. නමුත් අපේ රට හිටපු කෘෂිකාර මැතිවරු අගමැතිවරු DS ඩඩ්ලි JR ප්‍රේමදාස ගාමිණී දිසානායක වගේ නායකයෝ මේක 100% නිෂ්පාදනය කරන තැනට ආවා. මේ රටේ ආණ්ඩුවේ අමනෝච්ච මෝඩ තීන්දුව නිසා ඒක 145ට බැස්සා. අපි අහනවා මේක පොර ටික දෙන්න ඕන. දැන් අද තමුන්නාසය ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයි ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියානු නායක්‍රමය ඒකම USAID එක මේ පොර ටික ගේන්න සල්ලි දීලා තියෙනවා. නමුත් ආණ්ඩුව අපොහසත් වෙලා තියෙනවා මේ පොර ටික නියම වෙලාවට ගේන්න. TSP මඩ පොර ගෙනල් නැහැ පහුගිය අවුරුදු දෙකටම ටිකක් පා. යූරියා වෙලාවට දුන්නේ නැහැ. වෙලාවට දුන්නේ කොහොමද කොවිය කොවි දැන් කරන්නේ යන්තම් බණ්ඩිපෝර ටිකක් ගෙනලා තියෙනවා හරිම කියන්න ලැජ්ජයි දැන් කැබිනට් ඇමතිවරු පෝර නැවක් ආපම යනවා පිළිගන්න රට මේ තත්ත්වෙට වැට්ටුවේ කවුද මේ ආණ්ඩුවම අපි අහන්නේ මේකට තමුන්නාසේ පිළියම මොකද්ද මේ සැරේ තස්සෙන් නඩු වෙනවා අස්සෙන් නඩු වෙනවා මන්ද පෝෂණය වැඩි වෙනවා අපි අහන්නේ මේ ආණ්ඩුවේ කිසි වැඩපිළිවෙලක් නැහැ මේ පෝර ගීත් පෞද්ගලික අංශය පහුගිය දවස්වල යූරියා මෙට්‍රික් ටොන් එකක් ගත්තා ඩොලර් 600ට ආණ්ඩුවේ ටෙන්ඩර් ක්‍රියාදාමය අනුව ඩොලර් 820යි මම හිතන්නේ ඒ බාර ඇමතිවරයා මට මෙතෙන්දි කිව්වා ඇයි මේ තත්ත්වෙට මේ ගොවියා මෙච්චර අමාරු වැටලා ඉදි කරන්නේ දැන් කෘෂි රසායන අයින් කරා තාම අනුමැතිය දුන්නට ගෙනල්ල නැහැ අපිත් ගොවි ප්‍රදේශවල ඉන්නේ ගරු කතානායකතුමනි දැන් කියන්නේ හොරෙන් ගේනවා හතර ගුණයක් වැඩි ඒවා මේ රට තහනම් කරපු කිසි රසායනක් ගේන්නේ මේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාමාර්ග නිසා අපි අහන්නේ කරුණාකර මේ පෝර ටික දීලා පෝර නැවත මේ අස්වැන් වැඩි කරන්න කියලා අපි ඉල්ලා හිටින් ඒකමයි දැන් දිගින් දිගටම කතා කරා මේක දිගින් දිගටම කතා කරන්නත් ඕන චීන පෝර නැවට ඩොලර් මිලියන 6.5ක් ගෙව්වා මේක තැන්පතුවක් තිබ්බා ඩොලර් මිලියන 105ක එකක් ගෙවලා ඉවරයි රටේ ජනතාව ඉල්ලුව මේ ක්‍රියාමාර්ග ගන්න සල්ලි අරන් පෝර නොදුන්නට මේ චීන සමාගමට මොනවාද නීතිපති කියන්නේ නීතිපති කියන මේක විදේශ ඇමතිත් එක්ක සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයෙන් කරන්න ඕන කැබිනට් මණ්ඩලය කියනවා මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා බේරුම් කරන්න විදේශ ඇමතිට සාකච්ඡා කරමු අන්තිමට මම හිතන්නේ හොරෙක් නැතුව අර වැරදිකාරයෙක් නැතුව මේක අන්තිමට තීන්දුවේ කියන එක තමයි අපේ අදහස ඒකම දැන් දේශීය සුළු හා මධ්‍යම පරිමාණයේ මෝල් හිමියන් සියල්ල කඩාවැටලා තියෙනවා මේ හර්ෂද සිල්වා මහත්තයා මේ දවස්වල ලෝක දිනු කරා දැන් 1,750ක් විතර වහලා හේතුව ඒගොල්ලෝ පොලි ණය ගත්ත පොලිය 10 ඉඳලා 30 වෙනකම් වැඩි කළා ඒ වගේ වා ගන්න බෑ ඒ වගේම එයාට වී ගන්න මුදල් නැහැ ආණ්ඩුව දැන් පහුගිය කාලේයි මේ වී ගන්න බැරුනේ ආණ්ඩුව මුදල් කෘෂිකාර මහත්තයා මේ හැවිල කියනවා අපිට වී ගන්න බැංකුවෙන් සල්ලි දෙන්නේ බැංකුවත් ආණ්ඩුවේ වී අලෙවි මණ්ඩලයත් ආණ්ඩුවේ ඇමතිත් ආණ්ඩුවේ හැබැයි පෞද්ගලික මෝල් හිමියන්ට ඒ බැංකුව වලින් සල්ලි දෙනවා මේ තත්ත්වයටපත් වෙලා ඒ විතරක් නෙවෙයි දැන් පිට රටින් ගෙනාපු වී හාල් රුපියල් 160යි ලංකාවට ඉදදී වියදම් වෙන්නේ කිලෝ එකට මොනවාද කරන්නේ මේ හාල් එක එක්ක අහු කරලා 220ට විකුණනවා සංඛ්‍යාලේ අප බැලුවා තොරතුරු හාල් වැඩිම ගෙනත් තියෙන්නේ ප්‍රධාන මෝල් හිමියෝ පස් දෙනේ මෝල් හිමියෝ පස් දෙනා ගෙනල්ලා 160ට ගෙනල්ලා මෙහෙ හාල්ලි කවලම් කළා මෙහෙ ලේබල් එක ගහලා 220ට විකුණන
ඒක නීති විරෝධී
නීති විරෝධී ආණ්ඩුව එක නීති විරෝධී කියනවා නමුත් ඒකයි දැන් ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුව මේකට ක්‍රියාමාර්ග ගන්න අපි අහනවා කෘෂිකාර්ම ඇමතිතුමාගේ කෘෂිමාර්ග ඇමතිතුමාගේ දැන් මේ ගොවියා අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා කුඩා මෝල් හිමියත් ඉවර වෙලා අපි කියන තමුන්නාසලා මේ ගණන්කාර කන්දාල ලොකු මෝල් හිමියව මෙවා කරන්න බෑ ඒකට ක්‍රමයක් හදන්න අපේ ආණ්ඩුව තියෙන කාලේ ක්‍රමයක් තිබ්බා ශක්ති ක්‍රමය අනිත් එක තමයි ඊළඟ එක වැඩිම ගොවියන්නේ බඩිරු මොනරාගල අනුරාධපුර අම්පාර අපිට ඕන බඩ ඉරිඟු වලින් අපි 70%ක් නිෂ්පාදනය කරා. ආණ්ඩුවේ මේ පෝර ප්‍රතිපත්තිය නිසා මේක සම්පූර්ණයෙන් විනාශ වුණා. අපි මේ පෝර එක ක්‍රියාත්මක වෙන ඉස්සෙල්ලා ටොන් 430,000ක් මේ රටේ නිෂ්පාදනය කරා. දැන් 100,000යි නිෂ්පාදනය කරන්නේ. මම මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් වැඩි කොටස ජීවත් වෙන්නේ මේකෙන්. මේ සැරේ ගෙනල්ලා දෙන බීජ පැලවෙන්නේ. පෝර ටික ගෙනාවේ බඩිරුක පැලේට පෝර දාන්න ඕන කාලට නෙවෙයි. මම දැක්ක ගිය සතියේ කැබිනට් තීන්දුවක් කරන් තියලා බඩිරුඟු ගොවියෝ වගා කරපු ඉඩම් ටික ආපහු පවරගත්තා. ගිය අවුරුද්දේ ගිය මාස මේ මාසේ තමයි ඒක ආපහු ගොවීන්ට හෙක්ටයාර 5000ක් දෙන්න ඕන කියලා තීරණය කරන්නේ. මම අහන්නේ මේක නිකන් ගොවිතැන කාලි වුරණයෙන් පස්සේ මේ වැඩි මේවා කරන එක. අනිත් එක තමයි පිට රටින් දැන් ටොන් 100,000කමාරක් ගෙනල්ලා තියෙනවා. ටොන් 100,000කමාරක් මහන්නේ මේ අපේ ගොවියන් විනාශ කරලා පිට රටින් වීජ් දෙනවා, මේ හාලු දෙනවා, බඩිරුමු දෙනවා. කරුණාකරලා මේකට ක්‍රමයක් හදන්න. අලුත් ආණ්ඩුව ඇවිල්ලා කටයුතු කරාට අපි දන්නේ නැහැ තාම මේකට ක්‍රමයක් හැදලා තියෙනවද කියලා. ගොවියන්ට නම් මේක දෙන්නලා නැහැ. දැන් ආපහු අර බඩිරුඟු වලට හදපු ටික රට දැන් සේනා දළඹුවා මන්ද කැමතුමත් දීලා තියෙනවා බලන්න. මන් දන්නේ ඒකට ඕන බෙහෙත් ටික තියෙනවද කෘෂි නාශක කෘෂි රසායන මන් දන්න විදිහට ඒව නැහැ. මේක තවත් විනාශ වෙයි. අපේ තියෙනවා වීවකා කරන පවුල් 118ක්, බඩිරුඟු එළවලු පළතුරු 106ක්. දැන් ආදායම අඩු වෙලා වියදම් වැඩි වෙලා මේකේ ප්‍රශ්නේ ඊළඟට මේ මේ ලබන ආදායම ආහාර වලට ඇඳුම් පැළඳුම් ප්‍රවාහන අධ්‍යාපන ටියුෂන් මේකට යන්නේ. දැන් මේකේ කපාගෙන යනවා ගොවින් ඉන්න ප්‍රදේශවල දෙමව්පියෝ. ටියුෂන් වල නෑ, අධ්‍යාපනයේ නෑ. ඈත ජාතික පාසලේ හිටපු ළමයව අපේ දිස්ත්‍රික්කවල සල්ලි නැති නිසා ළඟ ප්‍රාථමික පාසලට ගෙන්න තත්ත්වෙටපත් වෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලය බොහොම භයානකයි. අධ්‍යාපනය විනාශ වෙනවා, සෞඛ්‍ය මන්ද පෝෂණය විනාශ වෙනවා. අපි කියනවා ආණ්ඩුව කොච්චර කතා කරත් මේ වෙට වැඩපිළිවෙලක් තාම ක්‍රියාත්මක කරලා නැහැ. කෘෂිකර්ම ඇමතුමා කියනවා පෝර වෙලාවට දෙනවා. පෝර වෙලාවට දීලා නැහැ. පිට රටින් හාල් ගේන්න ඕනේ නැහැ. හාල් ගේනවා. කරුණා කළා මේකට උත්තර දෙන්න. ගොවි අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද මේ රටේ මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. මන්ද පෝෂණයට අපිට දෙන්න පුළුවන් ලාභදායිම ආහාරය තමයි බිත්තරය. ප්‍රෝටීන් දෙන්න පුළුවන් කුකුල් මස් ටික. මේක මිල දෙගුණ වෙලා තියෙන වගේම මේකේ නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. දවසට බිත්තර මිලියන 3.5ක් හතක් නිෂ්පාදනය කරා ඉස්සෙල්ලා. දැන් ඒක 3.5ට බහැලා. ඒ කියන මන්ද පෝෂණය ඉන්නේ වැඩි වෙනවා. මොකද රජයේ ප්‍රතිපත්තිය කුකුල් මස් නිෂ්පාදනය අඩු වෙලා. ඇයි නිෂ්පාදනය අඩු වෙලා තියෙන්නේ? මිනිස්සුන මිලදී ගැනීමේ ශක්තිය නැති වෙලා. කුකුල් පොල් කුකුල් ගොවි පොල් හිමියන් විශාල ප්‍රමාණයක් අද අමාරු වැටලා තියෙන රස්සාව කරන්න බෑ. මේකෙන් වෙන්නේ රට එන්න එන්න වැටෙන එක. මං අහනවා මේ ආණ්ඩුව ඇවිල්ලා ගොඩක් අය කතා කරනවා පෝලින් නැති කරා. ආ පෝලින් නැති වුණා තෙල් ගන්න සල්ලි නැති නිසා. ලයිට් බිල වැඩි කරලා මම ඉඳලා මේ ආණ්ඩුව ආපු ගමන් කරේ සියල්ල වැඩි කරන එක. අපි හිතුවා අලුත් පාලකෙක් අර පරණ කාණ්ඩයම ඉන්නේ මොනවද කරේ? කොහෙන්වත් ජනාවේ නැහැ, ජනතාවකින් බදු ගත්තේ. ඉතින් මේ විදිහට දැන් අද මේ ව්‍යාපාරයේ කුකුල් ව්‍යාපාරයේ අඩු වෙලා තියෙනවා. දැන් බිත්තර දාන පැටව ගේන 108ක් විතර 104යි ගියේ. ලක්ෂ දෙකමාරක් ගේන ඕනේ 100යි ගියේ. ඒකම විදුලි බිල වැඩි කරපු එකත් මේකට ප්‍රශ්නයක් වෙනවා. ඒකම අපිට යුනිසෙෆ් ආයතනය කියනවා රටේ ආරක්ෂක ආහාර සුරක්ෂිතතාවය රටේ තුනෙන් එකකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රශ්නෙට උත්තරේ නම් මේ ගොවියන්ට ඕන වෙලාවට ඕන ටික දෙන එක. ආණ්ඩුව තාම අපොහසත් වෙලා තියෙනවා. ආණ්ඩුවට ඒක වැඩපිළිවෙලක් නැහැ. අපේ තියෙනවා කෘෂිකර්මයේ සම්බන්ධව යම් යම් වැඩපිළිවෙළ දෙන එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ. එදිනෙදා වේල කන්න ගිහිල්ලා කෘෂිකර්මයත් විනාශ කරලා ආර්ථිකයත් විනාශ කරලා තියෙන්නේ. ඒවට දඬුවම් දෙන්නේ නැහැ. මේවට හොරගම් කරපු අයට දඬුවම් දෙන්නේ නැහැ. චීන පෝරගෙන ආපු අයට, දියර පෝරගෙන ආපු අයට දඬුවම් දෙන්නේ නැහැ. අපි විතරක් අපේ මන්ත්‍රීවරු ගිහිල්ලා අල්ලස්සා දූෂණයකට පැමිණිලි 10ක් විතර දාලා තියෙනවා. ඒක පැමිණිල්ලක් අත විභාග කරන්නේ ජනතාව ඉන්න ඉන්න මේකෙන් දුක් විඳිනවා. ගොවියන් විශාල ප්‍රමාණයක් අද ගොවිතැනෙන් අයින් වෙලා තියෙනවා. දැන් පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මොණරාගල වගේ දිස්ත්‍රික්කවල පළතුරු එළවලු නිෂ්පාදනයට වැඩිය ප්‍රවාහණයට යන වියදම වැඩි වෙලා. ගොවියන් විකුණ ගන්න බෑ. එක පැත්තකින් පාරිභෝගිකයා, අනිත් පැත්තෙන් ගොවියා. මේ රජය මිල වැඩි කරන්න දන්නවා, කියනවා මේක කරොත් මෙහෙමයි කියලා. එහෙම නෙමෙයි. අපි කියන්නේ අඩු තරමේ අර 2019 මේ රට තිබ්බ තත්ත්වයටවත් ගේන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආණ්ඩුව මොකද කියන්නේ? ගොවියා වැටෙනකොට දැන් ගංජා බවන්න කියලා. එහෙම නේද? ත්‍රිලෝක විජයපත්‍ර. අනේ අපේ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාම කනගාටු වෙනවා, නම වෙනස් කරාම බෙහෙත වෙනස් වෙනවා කියලා. ත්‍රිලෝක විජයපත්‍ර කිව්වම හරි, ගංජා කිව්වම වැරදිලු. මම කනගාටු වෙනවා. අද කෝ විද්‍යාමත්තුමා වෙදකම් කරන්නේ ඒ විදිහට වගේ. එයා නේද දේශීය වෛද්‍යමත්තුමා. අපි කිව්වේ ගංජා වවන්න කියලා ජනාධිපතිතුමා මේ අයවැය කතාවේ කියලා තියෙනවා. ඒක නෑ, ඒක නෙමෙයි කියලා තියෙන ත්‍රිලෝක විජයපත්‍රලු. මම අහන්නේ මෙයා වෙදකම් කරොත් කොහොම හිටියද ලිඩ්ඩු මැරෙයි ඉක්මනටම. ඉතින් අපි ඉල්ලාසින්නේ ඒ විතරක් නෙමෙයි. අපි කියනවා මේ රටේ ගොවියා එන්න එන්න වැටලා තියෙනවා. රබර් ගොවියා දැන් ආදායම නැතිලා රබර් විකුණ ගන්න බෑ. මං ගිය සතියේ මේ කිව්වා. රජයට සම්බන්ධ දේශපාලඥයෙක් රබර් කිරි විශාල ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරලා තියෙනවා. එතුමත් එක අනිත් අය ජනලා තියෙනවා. මොකද ඇමතිවරයා නැගිටලා කිව්වේ නෑ, එයා විතරක් නෙවෙයි ඔක්කොම සමාගම් ගෙනල්ලා. හැබැයි ඒක ප්‍රධානී එයා. මේ ගාන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඉන්නවා අපේ.
තා විනාඩි 2යි ඔබට.
ඔව්. දැන් එකම මම හිතන ඔය ත්‍රිලෝක විජේපත්‍ර ගංජා ගැන මට කියන්න ඕන. අපි ආගමනුවන් ජනාධිපති කතානායකතුමනි ඒක විරුද්ධයි. මත්ද්‍රව්‍ය නිෂ්පාදනයත් විරුද්ධයි, මත්ද්‍රව්‍ය වෙළඳාමත් විරුද්ධයි. මම දන්නේ මොකද්ද මේ ජනාධිපතිතුමා කියන්නේ කියලා. ඒ වගේම මහින්ද වාරි මාර්ග අමාත්‍යාංශයේ තියෙනවා. මම වාරි මාර්ග අමාත්‍යාංශය කියන පැහැදිලිවම දැන් තමුන් ආසලා වාරි මාර්ග පුනරුත්ථාපන වැඩපිළිවෙල සියල්ල නවත්තලා තියෙනවා. වැව් හදපේවා බාගෙත් නවත්තලා. අපි අහනවා ආණ්ඩුවෙන් කවද්ද මේ වැව් ටිකේ වැඩ පටන් ගන්න. මේ වැව් ටික වහම පටන් ගන්නද බාගෙට කළ ඇලවල්නේ? සමහර වැව් බැම්ම බැඳලා ඇලවල්නේ, සමහර ඇලවල් බැඳලා බැම්ම බැඳලානේ. කරුණාකරලා මේ ටික පටන් ගන්න. ඒ වගේම අපි තමුන් ආසාර කියනවා මේ රටේ හැම නිෂ්පාදනයක්ම අඩු වෙලා තියෙනවා. 2019-20 මහකන්නේ මෙට් වී විට්‍රික්ටොන් වී ලක්ෂ බිලියන 3.2 නිෂ්පාදනය කළ තියෙනවා. ඒක 1.9ට බැහැලා තියෙනවා. බීලුණු නිෂ්පාදනයේ භාගයට භාගයක් බැහැලා, තේ නිෂ්පාදනයේ භාගයට භාගයක් බැහැලා. මම ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේ තමුන්නාන්සලා එක්කව විලා මේ කරපු විනාශේ තමුන්නාන්සලාම හදන්. මේ කියන්නේ පහුගිය ආණ්ඩුව මේගොල්ලන්ගේ නෙවෙයි වගේ කියන්නේ. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් පොලින් නැති කරා. එහෙම නේද? පහුගිය අවුරුද්දෙන් මේගොල්ලෝ පාලනය කරේ. නිකන් එහෙ හිටියේ නෑ වගේ කතා කරන්නේ. පහුගිය ආණ්ඩුව කාලේ විදුලිය කැපු අපි දැන් කපන්නේ. මහන්නේ මේ පරණ ටීම් එකම තමයි මේ වැඩේ කරේ. පරණ ටීම් එකම තමයි. අපේ කෘෂිකර්ම අමාත්‍යතුමාත් ඒකම හිටියා පහුගිය දවස්වලත්. ඉතින් කෘෂිකර්ම අමාත්‍යතුමා දෙපැත්තෙම හිටියා නේද? ඉතින් ඔබතුමාට කොයි පැත්තට කතා කරන්න වෙයිද දන්නේ නැහැ. අපේ ආණ්ඩුවෙත් හිටියා. කොහොමද නමුත් එනේ ආණ්ඩුවේ ඉන්නවා තමුන් ආශි. කොයි පැත්තට හැමදාම හැමති. කොයි පැත්තට කතා කරයිද? නෑ නෑ, අපි කවදාවත් එන්නේ ඉල්ලත් නෑ, අපි ඉල්ලත් නෑ. එන්න කිව්වට එන්නේ නෑ, බය වෙන්න එපා. තමුන්නාන්සලන් කියන දැත්තට පයි නීති අපි දන්නවා. යනවන මගනාව තින්නේ නෑ, බය වෙන්න එපා. කෝක නමුත් ඍෂිකර්ම මතුව අපි ඉල්ලා සිටින්නේ තමුන්නාන්සේ ගමේ එවතිවරේ කරුණා කළ මේ ගොවිතැන්ට වෙන හානිය මෙයා කරන්න. ඒකම අපිට ආරංචි මහවැලි ඉඩම් සහ LRC එකේ ඉඩම් හෙක්ටයාර් 55,000 පෞද්ගලිකන් සිර දෙන්නවා. ඉඩම් ඇමතුමා එල්ආර්සීගේ මහවැලි ඉඩමේ ඔබතුමාට මහවැලි ඉඩම්මයි තියෙන්නේ. කරුණාකරලා මේ ගොවීන්ට දෙන්න. දැන් අද තේවතු, විශාල තේවතු වැටිගෙන යන කුඩා තේවතු තමයි වැඩියම නිෂ්පාදනය කරන්න. ඒක තමයි ලාභදායි. මේ විශාල ගොවි ෆාම් වෙනුවට අපේ ගොවියෝ කම්කරුවෝ කරන්න නැතුව ගොවියන්ට මේවා දෙන්න. ගොවියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඉඩන් නැතුව. ඒ විතරක් නෙමෙයි.
මේ කාලේ අවසානයි.
ඔව්. ඒ විතරක් නෙමෙයි. අපි ඉල්ලා සිටින මේ කඩාය වැටුණ කෘෂි කර්මයේ තමුන්නාන්සේලාගේ හිටපු ජනාධිපති තමුන්නාන්සේලා කැබිනට් මණ්ඩලයයි ගත්ත මෝඩ මෝඩ අමනෝච්ච තීන්දු නිසා 24 ලක්ෂයක් පවුල් දුක් විඳිනවා. කරුණා කරලා ඒකට උත්තරයක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න කියලා මම ඉල්ලා
සිටිනවා. මහින්දම රේරමැතිතුමා.
ගරු කතානායකතුමනි, මගේ කතාවේ මට විනාඩි කීයක් තියෙනවද?
18යි.
18යි.
ඈ
18යි. 18යි.
ඒක තමයි. එන්නේ මේක තමයි. මම එයින් කොටසක් ගන්න මේ මොකද මේ මෙතුමාගේ කතාවේ චෝදනා ගණනාවක් කෙල්ලුන් නිසා ඒකට පිළිතුරු දෙන්න ඕනේ. ඊළඟ කොටස මම අවසානයේදී උත්තර දෙන්න ඉතුරු කරගන්නවා. එතුමා කිව්වා මේ අපි හැම ආණ්ඩුවේම ඇමති කියලා. හැබැයි ඔබතුමාලා මේවට බය වුණා. අපි පළවෙනියටම කියන්න ඕන මේ වතාවේ ආණ්ඩුව ගන්න කියලා පළවෙනියට ආරාධනා කරේ ඔබතුමාලාගේ නායකයාට. ඔබතුමාලා ඒකට කැමති වුණා ඒ වෙලාවේ. මම දන්නවා ඔබතුමාලා යටින් ඉන්න කණ්ඩායම බොහොම දිනෙක කැමති වුණා. හැබැයි අනිත් එතුමා බය වුණා. එතුමා බය වුණා. එතුමා බය වෙලා එතුමා එන්නේ නැහැ කියලා කිව්වා. එදා උදේත් එදා
මොකද
නෑ නෑ ඒක තමයි අපි කිව්වා. අපි එන්න ඕන නෑ. අපි කිව්වා අපි එන්න ඕන නෑ මෙතුමල්ලට අරගෙන ආණ්ඩුව කරගෙන යන්න කියලා. උදෙත් බෑ කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ අගමැතිකම එතුමා බාරගත්තට පස්සේ තමයි ලියුමේ වන්නේ බාරගන්න කැමතියි කියලා. මොකද බාරගත්තේ නැත්තේ? බාරගත්තේ නැත්තේ මේ ප්‍රශ්නවලට උත්තර නැති නිසා. මොකද ඒ වෙනකොට ගොවිය හිටියේ ගොවි බිමේ නෙමෙයි, ගොවිය හිටියේ පාරේ උද්ඝෝෂණවල. මොකද ඒගොල්ලා පාරට ඇවිල්ලා තිබුණා. ඒ වගේම මිනිස්සු පෙට්‍රෝල් පෝලිමේ මැරෙන්න ගත්තා. දවස් 7-8 පෙට්‍රල් නැතුව හිටියා. ඒ වගේම අනිත් පැත්තට ඒ වෙලාවේ ගෑස් නැතුව මිනිස්සු ගෑස් නැතුව ගෑස් පෝලිමේ මැරිලා තිබුණා. මිනිස්සු අමාරුවෙන් හිටියේ. අපි ඒ වෙලාවේ කවුරු අපි එතකොට හිටියා? අපි විරුද්ධ පක්ෂයට ඇවිල්ලා අපි ආණ්ඩුවෙන් අයින් වෙලා අපිත් ඇවිල්ලා ඔය පැත්තෙන් වාඩි වෙලා හිටියා. අපි ඔය පැත්තට ආණ්ඩුවෙන් ඇවිල්ලා වාඩි වෙලා අපි කිව්වා අපි ඕන්නේ නැහැ ඔබතුමාලා අරගෙන කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේ බය වුණා. කවුරුත් මෙහෙමයි. අනුර කුමාර මැතිතුමාටත් කතා කරා. මම දන්න විදිහට හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ හැමෝම මේ යම් සාකච්ඡා ගණනාවක් තිබුණා. අපි ගිහිල්ලා අපි අපේ කණ්ඩායම් ගිහිල්ලා හැම කෙනෙක්ම මුණ ගැහුණා. ඔබතුමාලා දන්න මම කියන්නේ අවංකව කියන්නේ ඔබතුමාලාගේ කණ්ඩායම් අපේ කණ්ඩායම් ගිහිල්ලා මුණ ගැහුණා. අනුර කුමාර මැතිතුමා, රිෂාඩ් මැතිතුමා, හකීම් මැතිතුමා මේ ඔක්කොම පක්ෂ නායකයෝ ගිහිල්ලා මුණ ගැහිලා කිව්වා කාට හරි මේක බාරගෙන යන්න අපි එළිය ඉඳගෙන සහයෝගය දෙන්නම් කියලා. තනතුරුවිල්ලගෙන නෙමෙයි. හැබැයි එහෙම නොවුණු තැන තමයි අගමැතිතුමා විදියට එතුමා බාරගත්තට පස්සේ අපි ගිහිල්ලා සහයෝගය ලබා දුන්නා. දැන් අද වෙනකොට මොකක්ද තත්ත්වේ? දැන් ඔබතුමාලා කිව්ව කාරණා මම පිළිගන්නවා. අපි ඇත්ත වී නිෂ්පාදනයේ විශාල අඩුවීමක් තිබුණා. එළවලු නිෂ්පාදනයේ අඩුවීමක් තිබුණා. බඩඉරිඟු නිෂ්පාදනයේ අඩුවීමක් තිබුණා. මොකද පෝර නැතිකමයි ගොවින් ගොවිබිමට ගියේ නැ, ගොවිබිමෙන් ඈත් වෙලා හිටි. මොකද අපිට අලුතෙන් කියන දෙයක් නැ. මම ඔය හැම එකෙම ඉන්න කෙනෙක්. මම දන්නවා අපේ කඹුරු උනත් වගා කරන එක පිළිබඳව ලොකු සැකයකින් හිටියේ. ඒවා අස්සන්න අඩු වෙලා තිබුණා. ඒ වගේම හේම් පිටිවලට ගිහිපු මිනිස්සු හේම් වලට ගියේ නැ. මොකද ඒගොල්ලෝ කැමතිුනේ නැ ආදායමක් නැති නිසා. ඉතින් ඒ වෙලාවක තමයි මටත් පැවරුනේ මේ වගකීම බාරගෙන කෘෂිකර්ම මාත්‍යාංශය බාරගෙන කටයුතු කරන්න. මම දන්නේ ඒක ලේසි නෑ කියලා. මොකද ගොවින්ගේ උද්ඝෝෂණ වැඩි, ගොවි සංවිධාන දේශපාලනයට ආපු කණ්ඩායම් වැඩි, ඉස්සර වගේ නෙමෙයි. එතකොට ටිකක් දරුණු තත්ත්වෙටම ඇවිල්ලා තිබුණා. මමත් ඇත්තටම මේක ඉල්ලලාගත්තුයක්වත් නෑ. නමුත් මට මේ වගකීමක් බාරගත්තා. මට පැහැර යන්න බෑ. නමුත් අපි වැඩ පිළක් හැදුවා. මම පිළිගන්න මුලින් තිබුණු තත්ත්වය. හාල් නෑ. ඒ වෙලාවේ ඔබතුමාලට මතක ඇති සමහර කණ්ඩායම් කිව්වා රුපියල් 500ට හාල් යනවා කියලා. ගොවි සංවිධානවල කට්ටියත් කිව්වා, දේශපාලන කණ්ඩායම් කිව්වා 350ට 500ට හාල් යනවා. මිනිසුන්ට බඩගින්න ඉන්න වෙනවා. හැබැයි ඒ වෙලාවේ අපි අත කරගත්තු වැඩපිළිවෙල තමයි පළවෙනියටම යල් කන්නේ හෙක්ටයාර 2,48,000 වගා කරලා තිබුණා. අපි කිව්වා ඒක කොහොම හරි වැඩි කරන්න ඕන කියලා. ඉතින් ජනාධිපතිතුමා කිව්වා මේ ආහාරින් ගේන බව අපිට ජාත්‍යන්තර වශයෙන් දැනුම් දීලා තිබුණා. ආහාරින් ගයක් එනවා, ඒ නිසා වගා කරා. මමත් කිව්වා. එතකොට කිව්වා ඔන්න මිනිස්සු බය කරනවා කියලා. ඔව් ටිකක් බය කරා තමයි. බය කරා කියන්නේ අපි කිව්වා කන්න නැති වෙයි, වගා කරේ නැත්තම් මොනවා හරි දෙයක් වගා කරන්න කියලා. ඒ කිව්වේගේ ප්‍රතිබලය විදියට සහ අපි යූරියා මහා කන්නේට දෙන්න ඇත්තම යූරියා සැලැස්ම තිබුණේ. ඒ වෙලාවේ තිබුණේ මුල් සැලැස්ම නිලධාරීන් අපිට කිව්වේ යල කන්නේ ගොඩ ගන්න බෑ, මහකන්න අපි සැලසුම් කරලා කරමු කියලා. නමුත් මම ජනාධිපතිතුමාට කියන්නේ අපි යලකන්නෙම උත්සාහයක් දරමු කියලා. අපි යූරියා එක නමක් ගෙනාවා. ගෙනල්ලා ඒක කොටසකට දීගෙන යනකොට හෙක්ටයාර් 248,000යි ගරු මැතිතුමනි වගා කරන්න තිබුණේ ඒ වෙලාවේ. ගිහිල්ලා හොයලා බලන්න කුඹුරු වල හිටියේ නෑ මිනිස්සු. ඒක 512,000ට වැඩි වුණා. තවත් විදියට කිව්වොත් පොහොර නොමිලේ දුන්නු අවස්ථාවට වැඩි. එමත් නැත්නම් තවත් විදියකට ගියොත් අවුරුදු 10කට පස්සේ වැඩිම යල් කන්නේ ගිය වතාවේ වගා කරා. මම පිළිගන්න එක 100%ක් සාර්ථක අස්වැන්නක් ලැබුණේ නැහැ. සමහර ප්‍රදේශවල අස්වැන්න ලැබුණා. තවත් සමහර ප්‍රදේශවල අස්වැන්න ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි එතන ඉඳලා පටන් ගත්ත මහකන්නේ සාර්ථක කරගා. දැන් මහකන්නේ වෙනුවෙන් මේ පොහොර සානාධාරය සඳහා රුපියල් මිලියන 56,000 ලබන අවුරුද්දටත් 56,263ක් වෙන් කළා තියෙනවා. මිලියන 56,263ක් වෙන් කළා තියෙනවා. අපි පටන් ගන්නකොට මුල් වෙලා තිබුණේ යූරියත් නැහැ, බණ්ඩිපෝරත් නැහැ, මුකවත් නැහැ. මිනිස්සු මට කතා කරලා කිව්වේ අපි දිය කළා ගහන්නේ ටැංකියේ කිලෝ දෙකක් තුනක් ගහලා අපිට යූරියා ටිකක් දුන්නොත් ඇති කියලා. නෑ නෑ අපිට කිව්වේ අපි එතකොට අපි තිරිය විරුද්ධ පක්ෂය අපිත් ඔය සටන් වලට බැස්සා. අපි ආණ්ඩු ඉඳලා අපි විරුද්ධ පක්ෂයට ඇවිල්ලා අපේ පක්ෂ කණ්ඩායම ඉඳලා අපි තමුන්නාසේලාගේ ආණ්ඩුවෙත් එක වෙලාවක අපි එළියට බැස්සා. අපි මේකෙත් එළියට බැස්සා. අපි විරුද්ධ පක්ෂයේ ඉඳලා නැතුව නෙමෙයි. අපි හැම වෙලාවෙම විරුද්ධ පක්ෂෙත් ඉඳලා තියෙනවා, ආණ්ඩුවෙත් ඉඳලා තියෙනවා. හැබැයි ඒ වෙලාවේ ඊළඟට අපි මොකද්ද කරේ? අපි මේ මිනිසුන්ට ඉල්ලුවේ අපිට යූරියා ටික ලබා දෙන්න. අපි යූරියා ටික දුන්නා. දීලා ඊළඟට අපි සැලසුම් කරා මහකන්නේ කොහොමද අපි වගා කරන්න කියලා. දැන් ඔබතුමා අකිව පෝර නැහැ කියලා. මට කියන්න දැන් හරි කොතනද පෝර නැත්තේ කියලා. කොතනක හරි අඩුවක් තියෙනවා නම් හරි මං උත්තර දෙන්න ඔබතුමා අවසානට කියන්නකෝ. දැන් ඔබ මට මම ගොවි ජනතාවත් එක්ක ඉන්න කෙනෙක්. මම ගොවි සංවිධානය එක්ක කතා කරපු කෙනෙක්. මම කුඹුරු කරන කෙනෙක්. ඒක නිසා මට ඒක පිළිබඳව අත්දැකීමක් තියෙනවා. මට ඔය මම මට ඔය වීමෝල් ගැනත් තියෙනවා. ඒ නිසා මට ඕක බොරු කරන්න නිලධාරින්ටත් බෑ, කාටවත් බෑ. ගොවි සංවිධානය කියලා සමහර ඒවා බොරුවට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡා තිබුවට මම ඒව දන්නවා කවුද නියම ගොවියා කියලා. එහෙම නියම ගොවි නද ඒ විදිහට කතා කරන්නේ නැහැ. හැබැයි වීමිලේ ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි අනිත් ප්‍රශ්න පිළිබඳව කොහේ හරි පෝරවල අපි කිව්වේ මිනිස්සු ඇවිල්ලා මට කතා කරේ යූරියා ටික දෙන්න. ගොවි සංවිධානය ඔක්කොම ඇවිල්ලා වෙන මොනවත් නැතත් අපේ ගොයන් ටික පාට කරගන්න යූරියා. අපි යූරියා ටික දුන්නා. මේ සැරේ යූරියා නියමිත වෙලාවට හැම ගබඩාවකටම ඇව්වා යූරියා. ඊළඟට මට ගොවි සංවිධානය කිව්වා යූරියා ටික හරි පුළුවන් නම් බණ්ඩිපෝර ටිකක් දෙන්න කරල බර වෙන්න කියලා. අපි බණ්ඩිපෝර ඊයේ බණ්ඩිපෝර නෙම ආවා. දැන් බණ්ඩිපෝර නෙම අද වෙනකොට අද රෑ තව යූරියා නෙවක් එනවා. නැව් හතරක් වරායට එනවා. නැව් හතරක් ඔබතුමාලා කියනවා ඇයි මේ වරායට ඇමතියන්නේ කියලා. ඇයි දෙයනේ මේ ගොවි සේරම කියනකොට පෝර නැ වගා කරන්න එපා. අර සමහර ගොවි සංවිධානය කියලා දේශපාලන සංවිධාන මේ පක්ෂවලට සම්බන්ධ වෙච්ච එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච අය ප්‍රබලව ඉන්න තමුන්නාසලත් ඒවයි බලය අඩුයි ගොවි සංවිධානවල. අපිටත් බලයක් නැහැ ඇත්ත. ඒ අය නිරන්තරයෙන්ම කියන්නේ පෝර නැ මේ බොරුවක් කරන්නේ පෝරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි යන්නේ. දැන් රෑට පෙන්වුවට පස්සේ මිනිස්සුන්ට තහවුරු වෙනවා පෝර තියනවා කිය. දැන් ඔබතුමා කිව්ව කාරණේ ඇත්ත. ගොවි බිමේ හිටියේ නැහැ. හැබැයි දැන් අද වෙනකොට ගොවි බිමේ මිනිස්සු ඉන්නවා.
පදුම් බණ්ඩාරමන්ත මාතමයි කියන්නේ.
ගොවියා කියවම් වී ගොවියා විතරක් නෙවෙයි. මේ සැරේ බඩිරුන් ගොවියට වෙලාවට හම්බුන්නේ නැහැ පෝර ටික.
ගරු කතානායකතුමනි අපි පෝර ටික යූරියා ටික අඛණ්ඩව දුන්න හැම තැනකටම කොතන හරි අඩුවක් වෙනවා නම් අපේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක් වෙන්න ඕන. එහෙම නැත්නම් කොහේ හරි දැන් මට වීරසිංහ මන්තුමා කිව්වා අම්පාර ගෙනියනකොට පෝර කොට්ට කීප එක බර අඩු වුණා කියලා. මොකද බැලුවම වටේ තියෙන ටිකේ අර කුස්තුස ගහලා ඇදගෙන අපේ පුද්ගලයාට විරුද්ධව ඒ ප්‍රවාහන කරුවට විරුද්ධව කටයුතු කරනවා වගේම ගොවියෙකුට කොහේ හරි අඩුවෙන් පෝර ගිහිල්ලා තියෙනවා නම් සම්පූර්ණ ඒ ප්‍රමාණය අපි ආපහු ඒ අයට ලබා දෙන්න කටයුතු කරනවා. දැන් පහුගිය දවස්වල වැටලීමක් කළා පාරිභෝග අධිකාරිය ගිහිල්ලා පෝර හොන්ඩර 14ක් ඇල්ලුවයි කිව්වා. බර අඩුවේ කිව්වා 47 46යි කිය. දැන් අන්න කිරලා තියෙන උසාවියට ගෙනහිල්ලා මම මේක ප්‍රතිඵලය කියන්න ඕනේ. එතකොට ප්‍රතිඵලය මොකද? උසාවිය මේක ඉදිරිපත් එළියට එනකන් එදාට මෙනේ මේ නිලධාරියා කොතනද හිටියේ? ඒ වගේම මේ නිලධාරියත් එක්ක එකතු වෙච්ච ගොවි සංවිධානය කියා ගන්න දේශපාලන කණ්ඩායම මොනවද කිව්වේ? ගණන් ඇදුවා. කෝටි ගණන් ගහලා කිව්වා. හැම පෝර හොන්ඩරේම අඩුවේ කිව්වා. අපි ඊට පස්සේ කිව්වා තරාදියක් දාලා ඕන තැනක ගොවියට පෝරටි කිරලා ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ නිසා දැන් යූරියා ප්‍රශ්නේ කොහෙවත් එන්න බෑ. බණ්ඩිපෝර නැව ඊයාව. එතකොට ඊයාවම දැන් බණ්ඩිපෝර ටික බෙදෙනවා. හැම ගොවියෙකුටම බණ්ඩිපෝර ටික තියෙනවා. ඔබතුමා කිව්වා මඩපෝර. ඇත්ත මම දන්නවා මඩපෝර තිබුණා හොඳයි. අපිට සල්ලිත් අපි හොයාගත්තා. හැබැයි ඔබතුමාලා දන්නව මේ රටේ දේශපාලන ලෝක දේශපාලනය ගැන දන්න කට්ටිය මට පුළුවන් නම් කියන්න කොහෙන්ද එහෙම බණ්ඩිපෝර ගන්න පුළුවන්? මේ මඩපෝර ගන්න පුළුවන්? ඒ රටවල මඩපෝර අපනයනය කරන්නේ නැහැ. මේ යුදමය තත්ත්වය නිසා මේ යුක්‍රේන් පැත්තේ තියෙන තත්ත්වය නිසා ගේන්න බෑ. අපි උත්සාහය දැරුවා. හැබැයි අපි ඒක නිකන් හිටියේ නැහැ. ඒ දැනටත් ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය කරන එක අපි නෙමෙයි අපිට පෝර ලබා දෙන කණ්ඩායම. අපි ඒ නිසා කිව්ව දැන් ගෙනල්ල වැඩකුත් නැහැ. අපි ලබන යලකන්නේ පටන් ගන්නකොට නොමිලේ සත පහක්වත් අය කරන්නේ නැතුව මේ රටේ ඉන්න සමස්ත ගොවි ජනතාවට මේ මඩපෝර ටික නොමිලේ ලබා දෙන්න. මේම අපි මේවා මුකුත් නොකර ඉන්නව නෙමෙයි. ඒ වගේම තමයි දැන් මේ යූරියා දෙන්නේ අපි රුපියල් 10000ට දෙනකොට ඔබතුමාට මතකයි රුපියල් කීයටද තිබුණේ? රුපියල් 40000ට 42000ට යූරියා ගන්න උනේ අපේ ගොවි. අපි ගෙනල්ලා ඒ ගානට ගහන්න උනා. දැන් අඩු කරා. අඩුනේ කොහමද? අපි ගේන්න ගත්තම ආණ්ඩුව යූරියා ටික අර ගොල්ලන්ට සිද්ධ වුණා වැඩියට ගෙනාපුවත් අඩුවට දෙන්න. දැන් 15000ට 16000ට සමහර අය ගෙනාවු ගානටම විකුණ ගන්න. මොකද ගොඩාක් අය ගෙනාව 42000ට දෙන්න කියලා ඇනෝම් කරා. අන්තිමට විකුණ ගන්න බැරි නම් සල්ලි හිර වුණාම අඩු වෙනවා. ඒක හොඳයි. ඒක ගොවියට වාසිය. ඒ නිසා අද ඒ පෝර ප්‍රශ්නෙට අපි ඒ විසඳුම ලබා දීලා ඉවරයි. කොහේ හරි තැනක තියෙනවා නම් මම ඔබතුමාලටත් කියනවා ආරාධනා කරන මට කියන්න. අපි ඒක අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ විසඳනවා. වෙලාවට මේ පෝර ටික දෙනවා. ඒ වගේම ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද කාමනික වැඩසටහන 70/30 අපි කිව්වේ ප්‍රතිපත්ති. ඒතර කාමනික පොහොර ගැනීම සඳහා අපි ගොවියට දෙනවා රුපියල් 20000ක සහන ආධාරය. ඒක අපි අය කරන්නේ නැහැ. හැබැයි ඒකත් අපි මිලදී ගන්න. මන් දන්නේ නැනෝ පෝර කතා ඔබතුමා කිව්ව මම ඒවට ඊළඟ අවස්ථාවේ උත්තරයක් දෙන්න වෙලාව නැහැ. හැබැයි ඒ හැම එකටම චෝදනාවේ කොහාටද? අමාත්‍යංශයට, අමාත්‍යවරුන්ට. මම මෙසරේ කිව්වා මේක ඕන නැහැ. මේක දිස්ත්‍රික්ක දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගොවි සංවිධානවලට අපි බාර දුන්න කමිටුවකින් පෝර මිලදී ගන්න. අඩුපාඩු වුණත් හැබැයි ඒකට ගොවි සංවිධානත් එතන ඉන්නවා. ඒත් අධීක්ෂණය කරන 100%ක් බැරි වෙයි. මේක නැති වෙච්ච වැඩ පිළිලක් ආරම්භ කරනකොට ඒ තත්ත්වය තියෙනවා. එතකොට ගොවියට ඒ 20000ත් අපි ගොවිය කැමැත්තෙන් ගත්තොත් අපි ඒ පෝර ටිකට සල්ලි දෙනවා. ඒ වගේම ඊට අමතරව අපි ඒ ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 10000ක්ට පෝර දෙනවා. වගේම නොමිලේ පෝර හොණ්ඩරයක් දිස්ත්‍රික්ක 6ක ඊයේ අපිට ලැබුණු පෝර ටික අපි නොමිලේ දෙනවා. හෙක්ටයාර් එකට අඩු අයට පෝර හොණ්ඩරේ බැගින් දෙනවා. එයා මේ කොහෙවත් අපි බල්ලා දෙන්නේ නැහැ. මේ හම්බන්තොට දිස්ත්‍රික්ක කරත් නැහැ මුල් වටේ. එතකොට ඔබතුමාට හිතා ගන්න පුළුවන් අපි නෙමෙයි තෝරන්නේ. ඒ අඩු ආදායම් ලාභී ප්‍රශ්න තියෙන අය තෝරගෙන හම්බන්තොට හම් වෙනකොටත් සමාලාට මේ කන්නේ ගා ගන්න බැරි වේද දන්නේ ජනවාරි මාසේ හම් වෙන. කරන්න දෙයක් නැහැ. අපි ඒවට ඇඟිලි ගැහුවේ නැහැ. දේශපාලන වශයෙන් එහෙම තමයි වෙනද වෙන්නේ. නමුත් මම කිව්වේ සාධාරණ ක්‍රමවේදයකට ආවනම් ඒ ක්‍රමවේදයෙන්ම පාවිච්චි කරන්න. ඒ වගේම අපිට තෙල් ප්‍රමාණයක් නොමිලේ හම්බෙලා තියෙනවා චීන රජයේ. ඒක අපි දෙනවා. ඒක දෙන්නේ ගොයන් කපන වෙලාවට නොමිලේ ඒ ප්‍රමාණෙත් දෙනවා. ඒ වගේම මේ වෙලාවේ ගොවි ජනතාවට වෙනදා කවදාවත් නොදුන්නු තරමේ ප්‍රමාණයක අපි සහන ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි මේ වෙලාවේ කියන්න කැමති අපිට බඩේරිඟු වගාව ගැන ඔබතුමා කිව්වා. බඩේරිඟු වගාවට අපි රුපියල් 15000ට පෝර දෙන්නේ මේ වෙලාවේ තීන්දුවක් ගත්ත ඉන්දියන් ණය යෝජනා ක්‍රමයේ යටතේ. ඒ පෝර ටික අපි ලබා දෙනවා. දැන් මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවි ගණනාවකට ගියා ගොවි ජන සේවා මධ්‍යස්ථාන. ගියේ මාස එක මම ගිය මාසෙත් හිටියේ මොනරාගල දිස්ත්‍රික්කේ ගිහිල්ලා ගොවි
ජනතාවත් බණ්ඩාර මන්ත්‍රීතුමා
ඊට කලින් සතියේ
අර එවතුමනේ 2021 ඔබතුමාලා මහා කන්නේ සඳහා පවුල් 3,9,36,000කට රුපියල් බිලියන 46ක් වන්දි වශයෙන් ගෙවන්න අඳුනගෙන තිබුණා. එතකොට මේ ගෙවීම කරනවද? මොකද අඳුනා ගැනීම සියල්ල අවසන් වෙලා තියෙන බිලියන 46ක් පවුල් 9,36,000කට මේ ගෙවීම ඔබතුමාලා කරනවද? මොකද ඒ 2021 මහා කන්නේ තමයි ලොකුම හානිය සිදු වුනේ.
ඔව් එමෙතුමා.
කථානායකතුමනි මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරලා තියෙනවා. කැබිනට් වලට ගිහිල්ලා තියෙනවා සාකච්ඡා. නමුත් අපිට පොර එහෙම සල්ලියක් වෙන් වෙලා තිබුණේ නැහැ. අපි සල්ලියක් නැති දැනක දෙන්න බෑනේ. මට ඒක 6ට හම්බුනොත් ඊට වැඩි උනත් දෙනවා. හැබැයි අපි ගොවි ජනතාවට අපිට දෙන්න පුළුවන් දේ මට දෙන්න පුළුවන් දේ අපි දැන් දීපු ප්‍රමාණය බැලුවොත් මං කිව්වා පොර නොමිල දෙන එක තියෙනවා. පොර සහන ආධාරය තියෙනවා. කාබනික පොහොර දෙනවා. නොමිලේ ඉන්ධන දෙනවා. මේ වගේ සහන ආධාර ගන්නාවක් ක්‍රියාත්මක කළා දෙනවා. බඩේරිඟු වගාවටත් අපි අවශ්‍ය ප්‍රමාණයට ලබා දීලා දෙනවා. කොහේ හරි බඩේරිඟු පැලවෙන්නේ නැති තැන් ඔබතුමා කිව්ව කාරණේ මම අවධානය යොමු කරන්නම්. කොහේ හරි තැනක පැලවෙලා නැතේ කියන ටිකත් අපිට වාර්තා කරන්න. මේවම ආණ්ඩුවෙන් බෙදුවා විශාල ප්‍රමාණයක් නොමිලේ දුන්නා. බඩේරිඟු වගාවට පෝර බීජ නොමිලේ දුන්නා. අක්කර අනුරාධපුර විතරක් 14000කට දුන්නු. මොනරාගලත් ඒ වගේ ප්‍රමාණයකට දීලා දෙනවා. කොහේ හරි පළවෙලා නැත්තම් ඒ පළවෙච්ච නැතන කියන්න ඒ බීජ පරීක්ෂා කරලා අපි එහෙම වන්දියක් හරි අරගෙන දෙනවා ඒ සමාගම්වල. මොකද ගොවි ජනතාව ආයේ අමාරු වැටෙන්නවත් ගොවි ජනතාවට ආයේ පාර්ට් එන්නවත් අවස්ථාවක් අපි ඇති කරන්නේ නැහැ. ඒ ගොවි ජනතාව සුරක්ෂිත කරලා ඒ අය ධෛර්යමත්ව ගොවි බිමේ ඉඳගෙන වැඩ කළා මේ රටේ අවශ්‍ය ජනතාවට ආහාර ටික අපි නිෂ්පාදනය කරනවා. රටින් ගේන්න ඕනේ නැහැ. දැන් හාල් රටින් ගේන්න ඕනත් නැහැ. දැන් අපිට අපේ ගොවියා මේ නිෂ්පාදනය කළා දිනවා. මං කියනවා කිසිම හාල් රටයක් නියඟයක් හෝ ගම්මතුරක් ආවෙ නැත්නම් ගරු කතා නායකතුනේ මේ රටට සහල් ආය ගේන්න ඕන නැහැ. අපේ ගොවියා ඒ නිෂ්පාදනය කරනවා. ගියවතායේ මහ යලකන්නේ මං කියවා ඉතිහාසගත විදියට වගා කරා. මේ මහ කන්නේ ඔය කිව්වට වගා කරන්නේ නැහැ කියලා විවිධ කණ්ඩායම් අධෛර්ය කරන්න කටයුතු කරාට මම ගියා හැමතැන මං ගිය සතියන්තේ අනුරාධපුරේ පොළොන්නරුවේ මං ගියා ඊළඟට මඩකලපුවේ ගියා මොනරාගල ගියා කුරුණෑගල ගියා මේ හැමතැනම මං ගිහිල්ලා බැලුවා මිනිස්සු අක්කම් වගා කරන්න සූදානමින් ඉන්න කවදාවත් නැති විදියට වගා කරනවා ආයි ලංකාවට හාල් ගේන්න ඕනේ නැහැ ඒ වගේම තමයි අනික් දේවල් නිෂ්පාදනය කරන්නත් අපි කටයුතු කරන මං අපේ රාජ්‍ය අමතිරු දෙන්න විස්තර කළා දෙයි කොහොමද කිරිබිත්තර කර්මාන්තයේ නංවන් අනිත් කෘෂිකාර්මික කටයුතු නම්මන්නේ කොහොමද කියලා ඒ අමතුමල්ල ඉදිරියේදී විස්තර කරයි එසත් අවශ්‍ය වුණොත් මට අවසානයේ තමුන්නාසලා කතාවලට පිළිතුරු දෙන්න කාලය ඉතුරු කරගනිමින් ඔබතුමා අහපු ප්‍රශ්න ටිකට මං උත්තර ටික දුන්නා ඒවයි ගැටළු තියෙන ඕනම තැනකදී මං ඕනම වෙලාවක මැදිහත් වෙන්න සූදානම් යෝජනා ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවෙන්ද විරුද්ධ පක්ෂෙන්ද කියලා එක වැඩක් නැහැ ගොවි ජනතාව වෙනුවෙන් ගේන සාධාරණ යෝජනා හැම එකක්ම පිළිඅරගෙන අපේ ගොවියා නැවත අභිමානවත් විදියට කටයුතු කරන්න පුළුවන් ගයක් නිර්මාණය කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවා බොහොම ස්තුතියි
අංගජන් රාමනාදන්
නන්රි සබනාර අවර්ගලේ 2023 ஆண்டுக்கான பட்ஜெட்டில் விவசாயம் மீன்பிடி தொடர்பாக இங்கு விவாதித்துக் கொண்டிருக்கின்றோம் ஆனால் ஒன்றை நாம் மறந்துவிட்டோம் 2023 தொடங்கியதுமே இந்த நாட்டில் சின்ன வெங்காயம் உருளைக்கிழங்கு காய்கறிகள் எல்லோவற்றுக்கும் தட்டுப்பாடு வரப்போவதை நாங்கள் மறந்துவிட்டோம் எங்கள் மாவட்டத்தில் இந்த ஆண்டு பெரும்போக பயிற்சியை வளமை போல் நடைபெறவில்லை சின்ன வெங்காயம் உருளைக்கிழங்கு காய்கறி எதுவும் இம்முறை வளமை போல் பயிரிடப்படவில்லை யாழ்ப்பாணத்தின் விவசாய நிலங்கள் புட்களும் புதர்களுமாக நிரம்பி கிடக்கின்றது இப்போது 1 கிலோ 400 ரூபாய்க்கு குறைவாக எந்த ஒரு மரக்கறியும் வாங்க முடியாது விரைவில் கையில் காசு இருந்தாலும் கடையில் காய்கறி இல்லாத நிலைமைதான் வரப்போகிறது அரசாங்கத்தை கேட்டால் விவசாயத்துக்கு வேண்டிய உதவிகளை செய்கிறோம் உரங்கள் வந்துள்ளன கிருமி நாசினிகள் வந்துள்ளன கலநாசினிகள் வந்துள்ளன என்று சொல்கிறார்கள் ஆனால் விவசாயிகளோ ஏராளமான பிரச்சனைகளை அடுக்கிக் கொண்டே போகிறார்கள் யாழ் மாவட்ட கமக்கார அமைப்புகளின் அதிகார சபை எனக்கு வழங்கியுள்ள கோரிக்கை கடிதத்தை நான் இந்த சபையில் சமர்ப்பிக்கின்றேன் மண்ணெண்ணெய் தொடர்ந்து தட்டுப்பாடின்றி விநியோகிக்கப்பட வேண்டும் தற்போது மீனவர்களுக்கு மண்ணெண்ணெய் விநியோகம் இடம்பெறலாம் பெற்றாலும் விவசாயிகளுக்கான விநியோகம் போதாது இந்த வருட தொடக்கத்தில் 87 ரூபாய் விற்ற மண்ணெண்ணெய் கூட இப்போது பெட்ரோலின் விலைக்கு கிட்டத்தட்ட வந்துவிட்டது அதுவும் விவசாயிகளுக்கு கிடைப்பதில்லை எனவே அதற்கான மானிய பொறிமுறையை விரைவாக உருவாக்க வேண்டும் விவசாயிகளுக்கு மானிய விலையில் மண்ணெண்ணெய் வழங்க வேண்டும் ஏனென்றால் யாழ்ப்பாணத்தில் கிணறுகளில் இருந்தே விவசாயத்துக்கு தண்ணீர் இறைக்க வேண்டிய தேவை உள்ளது ஒரே நாளில் டீசல் அல்லது சோலர் அல்லது மின்சார பம்புகளை இயந்திரங்களை மாற்றக்கூடிய வல்லமை எங்களிடம் இல்லை இதை நாங்கள் பல தடவைகள் எடுத்து கூறியும் ஏன் புரிந்து கொள்ள மறுக்கிறீர்கள் மேட்டுநில மரக்கறி விவசாயிகளுக்கு நியாய விலையில் உரம் வழங்க வேண்டும் கிருமி நாசினி பங்கஸ் நாசினி கலநாசினிகள் விலை அதிகரிப்பை கட்டுப்படுத்த வேண்டும் விவசாயிகளுக்கு நியாய விலையில் வழங்க வேண்டும் மரக்கறி விதைகள் விலைகள் 3 மடங்காக அதிகரித்துள்ளது இதனால் கால் ஏக்கர் மரக்கறி செய்கைக்கு 2 லட்சம் ரூபாய் மேலதிகமாக தேவைப்படுகிறது எப்போதுமே விவசாயத்தை வழக்கமாக வாழ்க்கையாக கொண்டிருந்த மக்கள் இப்போது விவசாயமே போதும் என்ற விரக்தி நிலைக்கு வருகிறார்கள் இந்த சபைக்கு தெரியும் எமது மாவட்டத்தின் விவசாய புரட்சியுடைய வரலாறு தன்னிறைவு பொருளாதாரத்தை விவசாயத்தால் கட்டியெழுப்பியவர்கள் எங்கள் மக்கள் அவர்கள் இப்போதும் விவசாயத்தை கட்டியெழுப்ப தயாராக உள்ளார்கள் அவர்களுக்கு அரசாங்கம் ஆதரவு கொடுக்குமா என்பதே இந்த கேள்வி குறிப்பாக வலிகாமம் கிழக்கு வடமராட்சி தெற்கு பகுதிகளில் தற்போது மழைக்கால வெள்ளத்தால் பயிர் நிலங்கள் அழிந்து போகின்றன இதற்கு தொண்டமன்னாறு அணைக்கட்டை ஊரிய காலத்தில் திறந்து வெள்ளத்தை கடலுக்கு விடாததுதான் காரணமாக விவசாயிகள் குற்றம் சுமத்துள்ளார்கள் ஆனால் அப்படி நீரை தேக்கி வைத்திருப்பது நிலத்தடி நீரை பாதுகாக்கிறது என்றது நீர்ப்பாசனத்துறை. ஆகவே அந்த பிரதேசங்களில் உள்ள குளங்களை ஆழப்படுத்தி புனரமைத்தால் நிலத்தடி நீருக்கு தேவையான நீர் குளங்கள் தேங்கி மிஞ்சிய நீர் கடலுக்கு செல்லும். வானிலிருந்து வீழும் ஒரு துளி நீரையும் விவசாயத்துக்கு பயன்படுத்தாது கயலுக்கு கடலுக்கு சென்றடைய விடமாட்டேன் என்று பராக்கிரம பாகு சொன்ன அதை இந்த சபைக்கு நான் நினைவுபடுத்துகிறேன். இப்படி இருக்க இடைக்காடு, அச்சுவேலி, ஆவரங்கால் வாதரவத்தை கிராம விவசாயிகளின் கோரிக்கைக்கு அமைய தொண்டமனாறு கடலால் வயலுக்கு வரும் உப்பு நீரை தடுக்க இடைக்காடு, வெள்ளை, வாதரவத்தை வெள்ள பாதுகாப்பு அணை அமைத்த திட்டத்தை மாவட்ட அபிவிருத்தி ஒருங்கிணைப்பு குழு தலைவராக ஆரம்பித்து வைத்திருந்தேன். இதற்கான நிதி ஜெய்கா நிறுவனத்தின் ரூரல் இன்ஃபிராஸ்ட்ரக்சர் டெவலப்மெண்ட் ப்ரொஜெக்ட் ஊடாக வழங்கி வைக்கப்பட்டது. இத்திட்டத்தை முழுமைப்படுத்த மேலும் 100 மில்லியன் ரூபாய் தேவையாக உள்ளது. இவற்றோடு கடந்த 2.5 வருடங்களில் நீர்ப்பாசன செழுமை திட்டத்தில் எமது சிமாரசில் நடந்த குளங்களுடைய புனரமைப்பால் கடந்த ஆண்டும் இவ்வாண்டும் மழைக்கால பயிர் அழிவுகள் பெரிதும் குறைவடைந்துள்ளன என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். இப்போது மரத்தால் விழுந்தவனை மாடுகறி மிதித்தது போல் எங்களது கடற்பலமும் காணாமல் போய்கொண்டிருக்கிறது. நாட்டின் 1/3 கடல்வளம் வடக்கில் தான் உள்ளது. ஆழ்கடல், குடாக்கடல், தரவைக்கடல், தீவுப்படுக்கைகள் என எல்லா வளங்களையும் உள்ளது வடக்கில். இவற்றையெல்லாம் பாதுகாத்து பாரம்பரிய மீன்பிடியைத்தான் எங்கள் மக்கள் செய்தனர். ஆனால் இன்று டொலரை கொண்டு வரும் கடல் அட்டை பண்ணைகள் வடக்கில் அதிகரித்துள்ளது. இதற்கான கரையோரங்கள் கணக்கில்லாமல் அபகரிக்கப்படுகின்றது. இதனால் கண்டல் தாவரங்கள் அழிந்து மீன்கள் இதை இனப்பெருக்கம் தடைபடுகிறது. இப்போது வரை வடக்கில் 616 ஏக்கர் வரை கடல் அட்டை உற்பத்தி நடைபெறுகிறது. 50 வருடங்களுக்கு முன்பாகவே யாழ்ப்பாணத்தில் இயற்கையான கடல் அட்டைகளை பிடித்து பதப்படுத்தி வியாபாரம் செய்த உள்ளூர் வியாபாரிகள் இருந்தார்கள். ஆனால் அப்போது கடற்சூழலுக்கோ கடற்தொழிலாளர்களுக்கோ எந்தவித பாதிப்பும் இல்லை. ஆனால் இப்போது கடல் அட்டை குஞ்சுகளை பிடித்து பண்ணை அமைத்து செயற்கையாக இணைப்பெருக்கம் செய்கிறார்கள். இயற்கையாக கிடைக்கும் வளத்தை அளவோடு பெறாமல் அளவுக்கு அதிகமாக ஆசைப்பட்டு இருக்கிற வளத்தையும் அழிப்பது அளவுக்கு மிஞ்சினால் அமிர்தமும் நஞ்சுதான். மீனவர்கள் இதற்கு எதிராக தொடர்ந்து போராடுகிறார்கள். இளவன்குடா கிராஞ்சி பிரதேசத்தில் மீனவர்கள் தொடர்ந்து 70 நாட்களாக போராட்டத்தில் ஈடுபடுகிறார்கள். அனலைதீவு அருகாக உள்ள பருத்தி தீவில் அமைக்கப்பட்டுள்ள 50 ஏக்கர் கடல் அட்டையை பண்ணையை அகற்றுமாறு யாழ் மாவட்ட கூட்டுறவு தொழிலாளர் கடத்தொழிலாளர் கூட்டுறவு சங்க சம்மாசங்களின் சம்மேளனம் போராடுகிறது. ஆனால் இப்படி போராடுபவர்கள் மீது வழக்கு தாக்கலும் போடப்பட்டுள்ளது. தமது வாழ்வாதார உரிமைக்காக போராடும் மீனவர்கள் மீது பொய் வழக்கு தொடுத்து பழி வாங்குவது மகா மட்டமான அரசியலாகும். முதலில் இந்த விடயத்தை தாங்கள் ஆராய வேண்டும். எங்களுடைய மக்கள் கடல் அட்டையை சாப்பிடுவதில்லை. அவர்கள் சாப்பிடும் மீன்களை பிடிக்கக்கூட ஏராளமான பிரச்சனைகள். இந்திய ட்ரோலர் மீனவர்களுடைய தடுக்குமாறு எங்கள் மீனவர்கள் காலம் காலமாக சொல்லிக் கொண்டிருக்கிறார்கள். இப்போது கடல் அட்டை வியாபாரம் அவர்களை வஞ்சிக்கிறது. கடல் அட்டை ஏற்றுமதியால் வரும் டாலருக்கு ஆசைப்பட்டு எமது மக்கள் சாப்பிடும் மீன்களை கூட இறக்குமதி செய்ய வேண்டிய நிலைதான் நாம் தள்ளப்பட்டிருக்கின்றோம். இப்போது சீசன் காலத்து மீன்கள் கூட சந்தையில் மலிவாக இல்லை. பாறை மீன் 1200 ரூபாய், விளை மீன் 1000 ரூபாய், முரல் மீன் 600 ரூபாய், இறால் 1200 ரூபாய், நண்டு 1200 ரூபாய், கணவாய் 1200 ரூபாய். இப்படி நிலைமை போனால் எங்கள் மக்களையும் கடல் அட்டை தான் சாப்பிட சொல்லி கட்டாயப்படுத்த வேண்டிய நிலைமை வரும். மீனவர்களோ நாங்களோ யாரும் கடல் அட்டை வியாபாரத்தை வேண்டாம் என்று கூறவில்லை. வாழ்வாதார மீனவர்களை கவனிக்காது வெறுமனே வர்த்தக மீன்பிடியை மட்டும் வளர்க்க வேண்டாம் என்கிறோம். டொலருக்காக கடத்தொழிலுக்கு சம்பந்தமே இல்லாதவர்களோடு கைகோக்க வேண்டாம் என்று மீனவர்கள் கூறுகிறார்கள். பரம்பரையாக கடலையும் தொழிலையும் அறிந்து கொண்ட எங்கள் மீனவர்களுக்கு தொழில்நுட்ப வர்த்தக உதவிகளை வழங்க வேண்டும். இதனால் உள்ளூர் மீனவர்களும் மக்களின் கடல் உணவை தேவையை பூர்த்தி செய்து மீனவர்களுக்கு ஏற்றுமதி லாபத்தையும் கிடைக்க வழி செய்ய முடியும். யாரோ ஒருவர் முழு லாபத்தையும் கொண்டு செல்ல எங்கள் கடல் வளத்தை அடகு வைக்க வேண்டாம் என கேட்டுக்கொள்கின்றோம். மீனவர்களோடு இணைந்து செயற்பட வேண்டிய கடத்தொழில் அமைச்சும் நக்டா போன்ற நிறுவனங்களும் தமக்கு எதிராக நிற்பதாக மீனவர்கள் கவலைப்படுகிறார்கள். எங்கள் வளங்களை பாதுகாத்து மக்கள் எங்களுக்கு துரோகம் அழைக்காமல் எங்கள் வளங்களை தாரை பார்க்காமல் செயற்பட்டால் மட்டுமே நாட்டின் பொருளாதாரத்தை நீண்ட காலத்துக்கு நிலைநிறுத்த முடியும். இல்லை என்றால் குறுகிய கால வருமானம் மட்டும் கிடைக்கும் ஒரு பிரபலமான திட்டமாகவே அமையும் என்பதை ஜனாதிபதி அவர்களுக்கு தெரிவித்துக் கொண்டு இந்த நேரத்தை ஒதுக்கி தந்தமைக்கு சபாநாயகர் அவர்களுக்கு நன்றி தெரிவிக்கிறேன்.
தேங்க்யூ. ஹொனரபிள் சசீந்திர ராஜபக்சே.
ගරු කතානායකතුමනි, අද වැය ශීර්ෂයේ යටතේ මම කතාව කරන්න ආරම්භ කරා.
ඕඩර් ප්ලීස් හොනරබල් අංගජන් රාමනාදන් විල් කම් ටු ද සීට් නවු.
හොනරබල් ශෂීන්ද්‍ර රාජපක්ෂ, you can continue.
ගරු සභාපතිතුමනි, අද අයවැය ශීර්ෂය යටතේ මම කතාව කරන්න ආරම්භ කරන්නේ ඉතාමත් සතුටින්. ගිය වසරේ මේ වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ අයවැය කතාව කළේ මගේ පියා චමල් රාජපක්ෂ මහත්මයා. එතුමා ඉතාම දුරදක්නා දැක්මක් සහිතව කෙටි කාලීන හා දීර්ඝ කාලීන දැවැන්ත වැඩපිළිවෙලක් එදා ඉදිරිපත් කළා. තමන් රාජ අමාත්‍යවරු දෙදෙනා සමග මේ වාරි මාර්ග අමාත්‍යාංශය රැගෙන යා යුතු දිශාව ගැන හා ලබාගත යුතු ජයග්‍රහණයන් ඉලක්කයන් ගැන ගැඹුරින් මේ ගරු සභාවට අදහස් ඉදිරිපත් කරලා තිබුණා. මම ඒ සියලු අදහස් අධ්‍යයනය කළා. විපක්ෂයේ විසින් දක්වපු අදහසුත් මම කියෙව්වා. මම ආඩම්බර වෙනවා මේ විෂය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද මට එම වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න අවස්ථාවක් ගරු ජනාධිපතිතුමන් විසින් ලබා දීම පිළිබඳව. සරලව දැක්කට මේ අමාත්‍යාංශයේ විෂයපති ඉතාම සංකීර්ණයි. ඒ වගේම ගැඹුරුයි. එය පානීය ජලයට, සෞඛ්‍යයට, අපනයන ක්ෂේත්‍රයට, විදුලි බලයට, සංචාරක ක්ෂේත්‍රයට හා තවත් ක්ෂේත්‍ර ගණනාවකට ඍජුව හා වක්‍රව දැවැන්ත බලපෑමක් කරන විෂයක් බව කියන්න අවශ්‍යයි. ගරු සභාපතිතුමනි, වාරි ක්ෂේත්‍රය පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ වසඹ ධාතුසේන මහසෙන් මහා පරාක්‍රම වැනි ප්‍රතාපවත් රජවරුන් ඇත අතීතයේ පටන් වාරි ව්‍යාපාරය වෙනුවෙන් කැපූ ආකාරය අප විසින් මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කරන්න ඕන. එවැනි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබුණත් විවිධ ආක්‍රමණයන්ට නතුවුණ අපේ රටේ පාලනය තිබුණ කාලවලදී ලංකාවේ වැව් අමුණු විනාශ කරපු නිසාම අපේ වාරි ශ්‍රේෂ්ඨයේ පරිහානියක් ඇති වුණා. නමුත් 1948 නිදහසෙන් පස්සේ පැවතුන සියලුම රජයන් විසින් පොළොන්නරුව, අනුරාධපුර, මොන්රාගල විශේෂ කළ අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල වැව් අමුණු නවීකරණය කරන්න, ඇලවේලි හදන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය ශක්්‍යතා අධ්‍යයනය කරලා නව ජලාශ විවිධ ප්‍රදේශවල ඉදිකරන්නට කටයුතු කරලා තියෙන බව අපි දන්නවා. එමගින් කෘෂිකාර්මික කටයුතු වලට මෙන්ම ජලවිදුලි උත්පාදනය වැඩි දියුණු කරන්නටද අපට පුළුවන් වුණා. විපක්ෂය විසින් අද දවසේ පුළුවන් තරම් චෝදනා විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අතරින් ඵලදායී යෝජනා සැලකිල්ලට අරගෙන හොඳ වැඩක් කරන්න අපි ඉදිරියේදී උත්සාහයක් ගන්නවා. පසුගිය කාලය තුලදී ඉතාම ඵලදායී ව්‍යාපෘති රාශියක් අපේ අමාත්‍යාංශය විසින් ආරම්භ කරලා තියෙනවා. දේශීය හා විදේශීය අරමුදල් මගින් ක්‍රියාත්මක කළ මොරගහ කන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය හා උමාඔය සංවර්ධන ව්‍යාපෘතිවල සංවර්ධන කටයුතු අවසන් වෙමින් තියෙන බව ඉතාමත් සතුටින් මේ අවස්ථාවේදී කියන්න අවශ්‍යයි. ලබන වසරේ මාර්තු මාසයේ අවසාන වන විට මේ ව්‍යාපෘතිවල මගින් විශාල ප්‍රතිලාභයක් රටට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ගිගාවොට් පැය 290ක් උමාඔය ව්‍යාපෘතිය මගින්, ගිගාවොට් පැය 114.5ක් මොරගහ කන්ද ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි බල පද්ධති ලබා දීමට බලාපොරොත්තු වෙනවා. රජ සභාපතිතුමනි, විතරක් නෙවෙයි මට පෞද්ගලිකවම විශේෂ වූ උමාඔය ව්‍යාපෘතිය පහළ නිම්න සංවර්ධනය කිරීම තුළින් අලිකොට ආර, හඳපානාගල, කුඩාඔය වැනි ජලාශ වැඩි දියුණු කරලා මොනරාගල දිස්ත්‍රික්කයේ තව ඉඩම් හෙක්ටයාර 4500ක් පමණ, දැනට තියෙන ඉඩම් අක්කර 1500කට පමණ වාරි ජලය ලබා දෙන්නත් මෙමගින් පුළුවන් වෙනවා. මොන්රාගල දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජලය ලබා දීමට ඝන මීටර මිලියන 30ක් පමණ ලබා දෙන්නත් පුළුවන් වෙනවා.
මාගම්පුර අලුතින් හදපු වරාය හා ගුවන් තොටුපළ ආශ්‍රිත ඉදිවෙන කර්මාන්තපුරයන් සඳහා අවශ්‍ය ජලය ලබා දීමටද මේ ව්‍යාපෘතිය මගින් හැකියාව ලැබෙනවා. මෙවැනිම ප්‍රතිලාභ තවත් ලබා දීම සඳහා 2022 වර්ෂයේදී ඉතා වැදගත්කමක් උසුලන උතුරු මහා ඇල ව්‍යාපෘතිය ආරම්භ කළා. කිලෝමීටර 94ක් දිග ඇල මාර්ගයේ උමගේ කැණීම් කටයුතු ආරම්භ කරලා අනුරාධපුර තිරුකුණාමල වවුනියාව හා එරණමඩු ජලාශයට මෙමගින් ජලය රැගෙන යනවා. වයඹ මහා ඇල ව්‍යාපෘතිය කඩිනාමින් ඉදිවෙනවා. 2024 වන විට උමගේ වැඩ නිම කිරීමට ඉලක්ක කරගෙන තියෙනවා. එවැගේම දේශගුණික බලපෑම අවම කිරීම සඳහා වූ ව්‍යාපෘතිය මගින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම සඳහා කාලගුණික ගංවතුර හා නායයන් පිළිබඳ අනතුරු පුරෝකථනය හා දැනුවත් කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් ජල ආශ්‍රිත බහුකාර්ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එවැගේම ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය මගින් 2023 වර්ෂයේදී උතුරු ප්‍රදේශයේ මුලතිව් කිලිනොච්චි දිශීකවල හා මහවැලි වලව කලාපයේ නාගදීප යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමටද සැලසුම් කරලා තියෙනවා. 2022 වර්ෂයේ ආරම්භ කළ පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ කටයුතු 65%ක් පමණ දැනටමත් නිම කරලා තියෙනවා. අද දවස වන විට වැඩියෙන්ම කතාබහට ලක්වෙන ග්‍රීන් ක්ලයිමට් ෆන්ඩ් එක, එහෙම නැත්නම් හරිත කාලගුණික අරමුදල හරහා ප්‍රතිපාදන ලබාගෙන දැනටමත් වැව්ගම් පුබුදු ව්‍යාපෘතියද ඉතා සාර්ථකව අපේ රටේ එල්ලංගා එකබද්ධ ජල කළමනාකරණ ක්‍රමවේදය වැඩි දියුණු කරමින් යනවා. එයින් අනුරාධපුර, පොළොන්නරුව, තිරුකුණාමලය, වවුනියාව, මන්නාරම, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල දේශගුණික විපර්යාසයන් මගින් සිදුවේ හැකි අහිතකර බලපෑම් වලට අනුහුරු වීමට ඇති හැකියාව වැඩි දියුණු කරනවා. මේ හරහා වැව් 325ක් පමණ ප්‍රතිසංස්කරණය වෙනවා. මහවැලි නකස් ජල පෝෂක කලාප සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අවසරය ලැබිලා IUCN International Union for Conservation of Nature හා අපේ අමාත්‍යාංශය ගිවිසුම් මත්සන් කරලා අවසානයි. මුදල් අමාත්‍යාංශය සමග ගිවිසුම් මත්සන් කරලා ගිණුම් කටයුතු ආරම්භ කරන්න පමණයි දැන් තියෙන්නේ. වසවිසෙන් තොර ආහාර දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කිරීමට නකල්ස් කාබනික කෘෂි කලාපයක්ද මෙමගින් ආරම්භ වෙනවා. ගරු සභාපතිතුමනි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීමෙන් වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා ආරම්භ කරන ලද වාරි සෞභාග්‍ය වැඩසටහන සඳහා 2022 වර්ෂයේදී ලැබෙන රුපියල් මිලියන 2243ක මුදලින් වැව්වමුණු ඇලවේලි 998ක් සාර්ථකව අවසන් කරන්න අපිට පුළුවන් වුණා. ප්‍රතිසංස්කරණ කටයුතු අතරමඟ නතර වී අඩාල වී ගියපු එවැගේම හඳුනාගත් ඉතිරි වැව්වල වැඩ ආරම්භ කරන්න 2023 වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රතිපාදන ලැබෙන ප්‍රමාණය අනුව වැඩ කටයුතු ආරම්භ කරන්න අපි යටතේ අනෙකුත් සියලුම පහසුකම් තියෙන බවත් සිහිපත් කළ යුතුයි. ගංගාවල මුහුදට ආසන්න ප්‍රදේශවල නිසි ලෙස ජලය බැසීම අවහිර වීම හේතුවෙන් ඒ ආසන්නයේ ජීවත් වෙන ජනතාවට විශාල වශයෙන් නිරන්තරයෙන්ම හානි සිදුවෙනවා. අපද්‍රව්‍ය හා අපවිත්‍ර ජලය නිසි ලෙස බැස නොයෑමේ හේතුවෙන් ඇතිවන අහිතකර සෞඛ්‍ය තත්ත්වය නිසා ගොවියන් වගා කිරීමට මැලිකමක් දක්වනවා. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩම්වල ඵලදායිතාවය අඩුවෙමින් පවතිනවා. මේ ඉඩම්වල වගා කටයුතු සිදු කිරීමට පහසු වන පරිදි අත්තනගලු ගඟ, ගින්ගඟ හා නිල්වලාංගඟ ආශ්‍රිත පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා වන සැලැස්මක් 2022 වර්ෂයේදී රුපියල් මිලියන 500ක අමාත්‍යාංශ වැයශීර්ෂයේ ක්‍රියාත්මක කරන්න කටයුතු ආරම්භ කරලා තිබෙනවා. උතුරු පළාතේ තිබෙන කුඩා පොකුණු 4000ක් පමණ පුනරුත්ථාපනය කරන්න වැඩ කටයුතු ආරම්භ කරා. දිගටම ප්‍රතිපාදන ලැබෙන ප්‍රමාණය අනුව මේ සියල්ල කරගෙන යනවා. වර්ෂා කාලයට ජලය රැස්කර ගැනීම මගින් උතුරේ ජනතාවට පානීය ජලය ලබා ගැනීමට වගේම කෘෂිකර්ම කටයුතු සඳහා ජලය ලබා දී උතුරේ ගොවි ජනතාව ශක්තිමත් කරන්න මෙමගින් හැකියාව ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මීට අමතරව කැලණි ගඟ ආරක්ෂණ බැමි ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් එයවට පවුල් 15000ක් පමණ ගංවතුර උවදුරින් ආරක්ෂා කිරීම, ප්‍රදේශයේ ප්‍රවාහන හැටිතල පහසුකම් ආරක්ෂා කිරීම හා ගංවතුර කාලවලදී ප්‍රදේශයේ වාණිජ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන. එවැගේම දේශගුණික බලපෑම් අවම කිරීමේ බොහෝ අධිහර වැඩසටහන මගින් ගංවතුර හෝ ආපදා තත්ත්වයන් පිළිබඳව පූර්ව දැනුම් දීමක් කිරීමට හැකි ක්‍රමවේදයක් ස්ථාපනය කර තියෙනවා. පැය 24 පුරාම තොරතුරු එක්ස්ප්‍රස් කරලා එදත් ආශ්‍රිතව දින 365 පුරාම සිදුවන විපර්යාසයන් අධ්‍යයනය කිරීම මේ මගින් සිදු වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනාවැකි සහ පූර්ව අනතුරු හැඟවීම සිදු කිරීම සඳහා කාලගුණ දත්ත හා තොරතුරු හෝමාරු කර ගැනීමට පොදු ICT වේදිකාවක් සකස් කරන්න කටයුතු කරගෙන යනවා. ගංවතුර ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීම පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෘතවේදීත්වය මේ අවස්ථාවේ පළ කළ යුතුයි. ගරු සභාපතිතුමනි, රටේ තවදුරටත් ඉදිරියේදී කළ යුතුම හා ප්‍රමුඛතම ව්‍යාපෘතීන් වන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභ ලැබෙන කුමුක්කංගොය ජලාශය ව්‍යාපෘතිය, අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවලට විශාල ප්‍රතිලාභයක් ලැබෙන මුන්දෙනු ආර ගංගා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය, එවැගේම අනුරාධපුර දිස්ත්‍රික්කවලට හාවට ප්‍රතිලාභ ලැබෙන කුඩා වෙළච්චි ව්‍යාපෘති වල වැඩ කටයුතු ආරම්භ කරලා එක් එක් අධිහරයන් යටතේ ක්‍රියාත්මක කරන්නත් අපේ අමාත්‍යාංශය හරහා බලාපොරොත්තු වෙනවා. රටේ ඉදිරි අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වාරිශේෂයේ මේ සියලු කාර්යභාරය සාර්ථක කිරීම සඳහා පක්ෂ විපක්ෂ ඔබ සියලු දෙනාගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් මේ මහා කාර්යභාරය ඉටු කරන්න අපිට නායකත්වය ලබා දෙන මගේ කරු කැබිනට් අමාත්‍ය රොෂන් රන්සිංහ මැතිතුමන්ට, එවැගේම අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you.